ඔක්කොම අද වගේ දවසක නේද කොහොම අනිත් වැඩ නැත්තලා මේ වගේ තැනකට එන්නේ මේ මහත්යක් ඉන්නවා වගේ ඉතින් ලොකු බලාපොරොත්තුවකින් ඒවල් වල ඉඳලා මේක කරන්න බෑ නේද අද දවසේවත් පීවේකේ හදා ගන්න ඕන කියලා එහෙම නේද ඉතින් මෙතන පිරිස් ඇති මේ සෑහෙන දහම හොයන අයත් ඇති නිකම්ම ගෙදර ඉන්න අමාරු හින්දා සිල් ගන්න පුරුද්දට එන සමහර විට මම එහෙම කියන්නේ නැහැ. ඒතේ ලොකු පිරිසක් ගත්තාම ඒ වගේ ඉන්න පුළුවන් නේද? අපේ ඉතින් විශේෂයෙන් බලන්න ඕන ඇයි අපි මේ වගේ කැපකිරීමක් කරන්නේ? බුදුදහමෙන් ප්‍රයෝජනයක් ගන්නනේ නේද? අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ බුදුදහමක් අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලෙක නේද? දහමක් පවතින කාලෙක මිනිස්සය වෙලා ඉපදිලා දැන් සිල් සමාදන් වෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වගේ ආරණ එක. ඉතින් මන් දන්නේ මේ පැතිවල කොච්චර මේවා හොයනවද කියලා. දැන් ගොඩාක් පිරිස් නිවන් මාර්ග ගැන ගොඩක් හොයනවා නේද? ඉතින් ඒ හොයනකොට එක එක දේවල් අහන්නත් ලැබෙනවා. එතකොට අපි දැනගන්න ඕන දහමෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් අපිට දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ මොන වගේ දෙයක්ද? එක පැත්තකින් බැලුවොත් හුඟක් වෙලාවට මැරුණයින් පස්සේ කොහෙද යන්න ඕන? සතර අපායේ යන්න නම් බැහැ නේද? කැමති නෑ. අඩු ගානේ එතනින් ඉහළට යන්න ඕන නේද? මනුෂ්‍ය ජීවිතයක් හරි දිව්‍ය ලෝකේ හරි නේද? සතර අපායෙන් බේරෙන්න ඕන. එතකොට බුදුදහමට අනුව බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව සතර අපායෙන් බේරෙන්න පුළුවන් කොහොමද? දන් දෙන්න ඕන, සීල් රකින්න ඕන, බණ භාවනා ආදිය කරන්න. දැන් බුදුරජාණන් වහන්සේට කලින් සීල් රකපු අය හිටියද නැද්ද? හිටියා. කවුද එක්කෙනෙක් කියන්න බලන්න. මහා මායා දේවි නේද? නিত্য පංචශීලයක් රැක්කා නේද? ඒ බුදුරජාණන් වහන්සේට කලින් ඉන්දියාවේ හිටියා සීල් රකපු. දන් දීපු අය හිටියද නැද්ද? හිටියා නේද? මහා දාන දීපු අය හිටියා. අපිට අහන්න ලැබෙනවා යත දිස දාන හිටන් අහන්න ලැබෙනවා රජවරු දීපු. නේද? මේ බුදු කෙනෙක් නැති කාලෙකත් ඒව තිබුණා. භාවනා කරපු අය හිටියද නැද්ද? හිටියා. දැන් සිද්ධාත් කුමාරයා ඉගෙන ගන්න ගියේ ආලාර කාලාම දෙකාරම් පුත්ත ඒගොල්ලෝ හොඳට භාවනා කරලා සිත දියුණු කරලා ධ්‍යාන ලැබලා ආසිත තවුසා එහෙම මේ සුද්ධෝදන රජුරුවන්ගෙත් ගුරුවරයා නේද? ඊට සිද්ධාත් කුමාරයා උපදිනකොට ඒකේ සඳහන් වෙනවා එතුමා කොහෙද හිටියේ? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ගිහින් ඉඳලා මේ දෙවියෝ එක එක උත්සව තියෙනවා රෝමයේ තියෙනකොට මොකද කියලා අහුවහම තමයි දැනගන්නේ මේ බෝධිසත්වයෝ පහළ වෙලා. මනුෂ්‍ය ලෝකෙ. එතකොට තමයි මනුෂ්‍ය ලෝකෙට. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවනා කරලා 이르දි බල ලබාගෙන දිව්‍ය ලෝකෙත් ගියා මේ මනුෂ්‍ය ලෝකෙ ඉන්නකම් භාවනා. අරද මේ ඔයගොල්ලෝ භාවනා කරන්න මෙහෙ ආවා වගේ. නේද? එහෙනම් භාවනා කරපු පිරිසකුත් හිටියා. නේද? දැන් ඒගොල්ලෝ සතර අපායෙන් ගැලවුණාද? එන්න දැන් අහන ප්‍රශ්න. ආලාර කාලාම උද්දකාරාම පුත්ත නැත්තම් ඔය ආසිත තවුසා එහෙම. ඈ? ඒගොල්ලෝ කොහෙද ඇත්තේ? දැනටනම් බ්‍රහ්ම ලෝකවල ඉන්නවා. මොකද එහෙ ආයුෂ දිගයි. ඒ ධ්‍යාන බලෙන් බ්‍රහ්ම ලෝකවල ඉපදුනා. හැබැයි ඒගොල්ලෝ මිදිලාද සතර අපායෙන් යන එකෙන්? මිදිලා නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. නේද? ඒයි බුදුදහමෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණා. ඒ බුදු බුද්ධත්වයේ ලබන්න කලින් ඒගොල්ලෝ මැරිලා ගිහින් ඒ බ්‍රහ්ම ලෝකවල ඉපදුණානේ. නේද? ඒ හින්දා සෝවන් වෙන්නවත් අවස්ථාව ලැබුණේ නැහැ. එතකොට ඒ වගේ කෙනෙක් මේ සසරේ යන ගමන නැවතිලාද? නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසරේ යන සත්වයා වැඩි හරියක් ගත කරන්නේ කොහෙද? මහ ගෙදර වගේ කියන්නේ. සතර අපාය නේද? එහෙනම් දැන් ටිකක් නුවණින් හිතන්න ඕන අපි දානයක් දුන්නට සිල් ගත්තට භාවනා කරාටම ඒ භයානක තත්ත්වෙන් මිදිලාද? නැහැ. නේද? එහෙම වෙලා නැහැ. හැබැයි ඒකෙන් මිදෙන්න අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඇයි? බුදුදහම තියෙනවා. පවතින කාලය. නේද? එහෙනම් අපි ඔතනින් පොඩ්ඩක් එහාට තව ටිකක් හිතන්න ඕන නේද? ඔව්. අර කියන පළියටම දන් දීලා සිල් රැකලා භාවනා කරලා විතරක් ගැලවෙන්න අමාරු. අපි අඩු ගානේ නිවන් මාර්ගය මොකද්ද කියලා හොයාගන්නවා. නේද? සෝවාන් මාර්ගය මොකද්ද කියලාවත් හොයාගෙන ඒකට වැටුණොත් පොඩ්ඩක් ගැලවීමක් තියෙනවා. එහෙම නේද? එහෙම නැත්නම් අර අපිට වඩා අරගොල්ලෝ ගොඩක් භාවනා කළානේ. හිත දියුණු කළා, ධානා වැඩුවා, 이르දි බල ලැබුවා නේද? ඒත් ඒගොල්ලෝ සතර අපාගත වෙන එකෙන් නිදිලා නැහැ. ඇයි? සෝවාන් මාර්ගයට වැටුනේ නැහැ. නිවන් මාර්ගයට වැටුන්නේ නැහැ. අර ඒ කරපු කුසල් වල පින් ටික ලැබෙනවා. හැබැයි ඒවා ඉවර වෙනකොට ආයේ සතර අපායේ උපදින්න ඉඩ තියෙනවා නේද? එහෙනම් අපි ඊට වඩා ටිකක් මේ ලැබුණ අවස්ථාවේ දහම ටිකක් නුවණින් හොයන්න වෙනවා. එතකොට බුදු කෙනෙක් ලෝකයාට දේශනා කරන්නේ මොකද්ද? අමුතුයෙන් චතුරාර්ය සත්‍ය නේද? හැමෝම දන්නවනේ, මම මේ දන්න ටිකම ආයේ පොඩ්ඩක් මතු කරලා ගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මොනවද? දුක, දුක ඇති වෙන්න හේතුව සමුදය කියනවා නේද? ඊළඟට දුක්ඛ නිරෝධය අපි නිවන කියලා කියන්නේ. ඊළඟට ඒ සඳහා තියෙන මාර්ගය චතුරාර්ය සත්‍ය නේද? ඔව්. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් අපි ඔය වචන වලින් ඔය ටික දන්නවා. වචන වලින් දැනගත්තටම මගඵල ලැබිලා නැහැ නේද? චතුරාර්ය සත්‍ය ඊට වඩා අවබෝධ වෙන. ඒ දැනගත්තු ටික තව ටිකක් ගැඹුරට හොයන්න. දැන් අපි දුක කියන එක දන්නවා නේද? මොනවද දුක කියන්නේ? මොන වගේ දුක්ද තියෙන්නේ? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, ජරාවටපත් වෙන වයසට යන එක දුකයි, මරණ එක දුකයි. මරණ එක දුකයිද ඇත්තටම? අන්න හොඳ උත්තරයක් දුන්නා. ඈ අන්න ඒ අම්මා ඊටත් වඩා හොඳට හිතනවා. මැරෙන කෙනාට නෙවෙයි දුක, ජීවත්ව ඉතුරු වුණ අයට නේද? ඈ කවදාවත් දැකලා තියෙනවද මැරුණ කෙනා අඬනවා? නෑ. ජීවත්ව ඉන්න කට්ටිය තමයි අඬන්නේ නේද? එතකොට ඇයි අපි මරණය දුකයි කියන්නේ? මම ටිකක් හොයන්න ඕන. අද කොහේ හරි මලගයක් එහෙම තියෙනවද මේ පැත්තේ? නැන්. ඈ? තියෙනවා. ටිකක් දුර නේ. අඳුර නැගේ නේද? ඈ. එහෙනම් ටිකක් දුකයි නේද? කියන්නේ මේ දුකයි. ඔව්. අල්ලපු ගමේ කෙනෙක් මැරිලා නම්. මම කොළඹ ඉඳන් එනකොට මලගයක් පහ වුණා. දැන් මට දුකයිද ඒකට? නෑ. ඕගොල්ලන්ට දුකයිද? නෑ. ඈ? තමන්ගේ නෙවෙයි. එහෙනම් ඉස්සෙල්ලගේ මරණය දුකයි කියලා. ඒ ප්‍රියංගෙන් වෙන්නේ මේ කියන තව එකක්. මං හැබැයි මරණය දුකයිද කියලා. ප්‍රියංගෙන් වෙන්නේ මේ දුකයි කියලා වෙනම එකක් තියනවා නේද? ඔව්. එතකොට ඇයි මරණය දුකයි කියලා කියන්නේ? හොඳ අම්මා තෝන්නම් පොඩ්ඩක් වාඩි වෙලා අහගන්න. මේ තව භාගයයි මම කතා කරන්නේ. ඈ ඊට පස්සේ යනවා. එතකොට දැන් මරණය දුකයි කියනවා. අපිට හැම මරණෙම දුකයිද? අපේ කෙනෙක් මැරුණොත් තමයි දුක නේද? ඈ අල්ලපු ගමේ කෙනෙක් මැරුණාට එච්චර දුක නැහැ නේද? කවුරුත් එකයි. තරහ ගානෙක් මැරුණොත් එහෙම හොඳ වැඩේ කියලා. ආ ඔහොම වෙලා මදි කියලා කියනවා සමහර වෙලාවට. ඈ? ආ එහෙමත් තියෙනවා. මං අහන්නේ දැන් අපි මරණය දුකයි කිව්වට හැම මරණෙම දුකයිද? නැහැ. ප්‍රභාකරන් මැරුණාම එහෙම. පතිඤ්ඤාවත් කළා ගිරිවත් තිබුණා නේද? ඈ? එනයි ඇයි මරණය දුකයි කියන්නේ? අපි කියන්න ඕන අපිට කැමති අය මැරුණොත් තමයි දුක නේද? හැම මරණෙම දුක වෙලා නැහැ නේද? දැන් ඔහොම ටිකක් නුවණින් හොයන්න ඕන මම මේ හොයන්න විදි ටිකක් කියන්නේ. දැන් ජාතිපි දුක්ඛා කිව්වා ඉපදීම දුකයි කිව්වා නේද? දැන් කී දෙනෙක් ළමයින්ට එහෙම උපන්දින උත්සව ගන්නවද? birthday party දුක සමරන්නද ඒ සතුට අපි මෙහෙ කියන ඉදීම දුකයි කියලා අනිත් පැත්තෙන් පාටි දාන නේද? දැන් පේනවාද අපි දහමේ කොච්චර ඉන්නවද? දහම කොච්චර අවබෝධ කරලාද නේද? ඊළඟට අනිත් ඒවත් කොහොම කියත හැකි දැන් ලෙඩ වෙන එක ඉතින් අපිට තමන්ගේ කෙනෙකුට ලෙඩක් හැදුනොත් දුකයි. තරහකාරය ලෙඩ වුණත් ඔහොම වෙලා මදි. නේද? ඈ? ලෙඩ වීම දුකර අපිට එක වෙලාවක ඒක දුකයි එක වෙලාවක සතුටුත් වෙනවා. නේද? එහෙමනම් මේ වගේ දෙයක්ද මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ ආර්ය සත්‍ය කියලා. එක වෙලාවක දුකයි එක වෙලාවක සැපයිද? එහෙම වෙන්න බෑ නේ. දුක්ඛ ආර්ය සත්‍ය බුදු කෙනෙක් පෙන්නන දුක ඒක වෙනස් වෙන්න බෑ නේද? දුක දුකම වෙන්න ඕන. එක වෙලාවක දුකයි තව වෙලාවක ඒක හොඳයි කියලා වෙන්න බෑ. එහෙනම් ඔය අපි දකින දුකට වඩා ගැඹුරක් තියෙනවා. හරි? එතකොට මේ දුක තේරුම් ගත්තොත් තමයි දුකට හේතුව සමුදය දුක හටගන්නේ ඇයි කියලා තේරුම් ගන්න පුළුවන්. අපි අහලා තියෙනවා තණ්හාව තමයි දුකට හේතුව නේද? ඒක හරි අහලා තිබුණාට දැන් ඕක තව ටිකක් හොයන්න. එතකොට ඔන්න තණ්හාව දුකට හේතුව කිව්වත් අර ඉස්සෙල්ලා කිව්වේ මරණේ කාගේ මරණේද දුක කිව්වොත් අපි කැමති අය නැති වුණා. දැන් ඔන්න තණ්හාව ටිකක් එතන තියෙනවා නේද? කැමති අය නැති වුණොත් දුකයි. එතකොට දුක ඇවිල්ලා තියෙන්නේ මරුණ හින්දාද තණ්හාව හින්දාද? තණ්හාව හින්දා නේද? අපි ආසා කළොත් කැමති වුණොත් පුද්ගලය වෙන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන් නේද? ඒවා නැති වෙනකොට දුක. එහෙම නේද? දැන් ඔය අනුන් මැරුණොත් දුකනේ, තමන් මැරුණොත් දුකයි. මැරෙනකොට දැනෙන ඔන්න මැරෙන්න යනවා කියලා. නේද? මේ මහත්තයා කිව්වා මැරුණට ආයෙ උපදිනවනේ කියලා. ඉතින් මොකටද දුක් වෙන්නේ? දැන් අපි මැරෙන්නේ ඉතින් අමාරු මේ ශරීරේ ලෙඩ ගොඩක් නේද? වයසට ගිහිල්ලා ලෙඩ වෙලා දැන් මේ ශරීරේ ඉන්න එකද හොඳ අලුත් ශරීරයක උපදින එකද? ලෙඩ නැති ශරීරයක් අලුතෙන් පොඩි ළමයින්ට ලෙඩ නැහැ නේද සාමාන්‍යයෙන්? ඒක තමයි. අන්න හරි. ඔව් ඒක ඒක උඩින් බැලුවොත් නම් දුකක් නැති වෙන්න ඕනේ. එහෙනම් එතනත් තණ්හාව තියෙනවා. එතනත් තණ්හාව තියෙනවා. ඒකට මේවා ටිකක් අර උඩින් පේන තේරුමට වඩා තව ටිකක් හිතන්න ඕන නේද? ඔව්. 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 ඒ වගේ හිතන්න. ඔව්. ඔව්. අන්න ඒ පැත්ත හොයාගන්න උත්සාහ කළොත් දහම දකින්න පුළුවන්. දහමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒකට මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක හොයාගන්න ඕන. ඈ ඔයගොල්ලෝ අහලා තියෙනවද දුක ಜಾති තුනක් කියන දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ අහලා නැද්ද? අහලා නැත්තම් මම කතා කරන්නේ ඒ වගේ නේද? ගැඹුරු වැඩි අපි දන්න මට්ටමකින්. එතකොට මේ එහෙම දුක් ಜಾති තුනක් තියෙනවා. ඒතර දුක්ඛ දුක්ඛ කියන්නේ ඔය දුකක් එනකොට අපිට දුකයි. නේද? තව දුක් ಜಾතියක් තියෙනවා. අපි කැමති දේවල් නැති වෙනකොට දුකයි. ඒ කියන්නේ කැමති දේයක් වෙනස් වෙලා යනකොට දුකයි නේද? විපරිණාම දුක්ඛ. විපරිණාම කියන්නේ වෙනස් වෙන. එතකොට දුකක් තියෙනකොට දුකයි, කැමැති දේ වෙනස් වෙනකොට දුකයි. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ. තව දුකක් තියෙනවා සංඛාර දුක්ඛ කියන්නේ සංඛාර කියන්නේ සකස් කරන ඒවා. Right? ඒ සංඛාර දුක්ඛය. එතකොට අන්න ඒ පැත්ත දැක්කොත් තමයි මේ දහමේ දුක්ඛාර සත්‍ය දකින්න පුළුවන්. එතකොට සකස් වෙන එක දුකයි කියන්නේ ඇයි කියලා. එතකොට මතක තියාගන්න මේ දහම අහන්න ලැබෙන්නේ give me 10 more minutes. එතකොට මේ ගැඹුරින් දුක දකින්න නම් සංඛාර දුක්ඛය කියන එක තේරුම් ගන්න. සංඛාර කියන්නේ මොකද්ද? සකස් වෙන. මොනවායින්ද සකස් වෙන්නේ? හේතු ප්‍රත්‍යයන්ගෙන්. හේතු යෙදුනා හින්දා සකස් වෙනවා. ඒතර මොනවා හරි සකස් වුණා නම් ඕක දුකයි කියලා බුදු කෙනෙක් දේශනා කරනවා. අපිට ටිකක් ඕක තේරුම් යනවා මදි. ඒක හොයන්න ඕන. ඇයි මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සංඛාර දුක්ඛයක් ගැන සකස් වුණොත් දුකයි කියන එක ටිකක් නුවණින් හොයන්න ඕන. හරි? ඒතර ඕවා හොයන්න ගියොත් ඔන්න චතුරාර්ය සත්‍ය ටිකක් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අපි කරන්නන් වාලේ ඇවිල්ලා සිල් ගත්තා භාවනා කළා කියලා අපහු ගෙදර යන එක නෙවෙයි. දහම ටිකක් හරි අවබෝධ කරගත්තද මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න. එහෙම කළොත් තමයි අඩු ගානේ සෝවාන් මාර්ගයටවත් වැටෙන්න පුළුවන් නේද? එතකොට අන්න ඒකට අවශ්‍ය ඒවා ටිකක් හොයන්න. දැන් ඕකේ මොනවා හරි ප්‍රශ්න තියනවාද අහන්න. මම ඔය නිකන් ඕගොල්ලන්ට කිව්වේ දැන් බොහොම අමාරු වෙන්නේ කාලේ හොයාගන්නේ නේද අනිත් ප්‍රශ්න වලින් නිදිලා ඇවිල්ලා. එතකොට ඒ කාලේ යොමු කරන්න බලන්න දහමෙන් ප්‍රයෝජනයක් ගන්න. ඈ ඔව් දැන් සකස් කළා කියන්නේ හේතුන්ගෙන් හට ගන්නවා කියන එක. දැන් මේ ෆෑන් එක හේතුවක් තියෙනවා. කරන්ට් එක එන්න ඕන නේද? ස්විච් එක දාන්න ඕන. කරන්ට් එක නැති වුණොත් ස්විච් එක ඔෆ් කළොත් එහෙම කරකෙන්නේ නැහැ. නේද? ඒකට හේතුවක් නිසායි ඒ ඵලය. ඒකට හේතුන් නිසාමයි යමක් තියෙනවා නම් තියෙන්නේ. ඒ හේතුන්ගෙන් සකස් වෙන ගතියට කියනවා සංඛාරය කියලා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මුළු ලෝකෙම සංස්කාර ගොඩක් කියලා. සංඛාර ලෝකය කියලා කියන්නේ. දැන් අපේ ලෝකේ තියෙන්නේ මොනවද? රූප තියෙනවා නේද? නේද? රූප ಜಾති තියෙනවා. එක එක ಜಾති. ශරීර වෙන්න පුළුවන්. මේ ෆෑන්, ගෙවල් දොරවල් නේද? අරවා මේවා කොහොම එකතු වුණාමනේ ලෝකෙ හැදෙන්නේ. එතකොට රූප ගොඩක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන ඔක සංස්කාර ලෝකයක් කියලා. දැන් අපි හොයාගන්න ඕන කොහොමද ඒවා සංස්කාර වෙන්නේ. ඊළඟට ඒවා සංස්කාර නම් ඒවා දුක වෙන්නේ කොහොමද කියලාත් හොයාගන්න වෙනවා. හරි? දැන් ඔකට මං පොඩි උපමාවක් දෙන්නම්. මේ ගැඹුරු දහම උපමා වලින් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. දැන් ඕගොල්ලෝ හිතන්න වතුරට බල්ලෙක් එබෙනවා. එතකොට ඌට උගේ ඡායාව පේනවා නේද? ඌට හිතෙන්නේ මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් උගේ මානසිකත්වයට ඌ විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. සමහර විට වතුරට බුරනවා නේ. ඔව්. ඒ බුරන්නේ ඇයි? අර අනිත් බල්ලා එක්ක තරහා. නේද? ඌයි ලෝල දාන්නවා. නේද? දැන් ඒ තරහ ගන්න හේතු උනේ මොකද්ද? තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන ගතිය. නේද? දැන් බල්ලා කියන්නේ ඒ බල්ලාගේ මානසිකත්වයට තව බල්ලෙක්ගේ රූපයක් නේද? තව රූපයක් තියෙනවා. දැන් ඒ බල්ලා අපි දන්නවා ඇත්තටම වතුරේ බල්ලෙක් ඉන්නවද? නැහැ. මේ බල්ලා මෝඩකමට හදාගෙන නේද? සකස් කරගෙන නේද? එහෙනම් ඒ වතුරේ ඉන්නවා කියලා හිතන බල්ලා සංකාරයක් නේද? සකස් කරපු දෙයක් නේද? මනසෙන් සකස් කරලා හැබැයි ඌ විශ්වාස කරන්නේ එළියේ ඉන්නවා. ඇත්තටම වෙලා තියෙන්නේ හිතෙන් හදාගෙන. ඒක අපි දන්නවා නේද? බල්ලා දන්නවද? නැහැ. බල්ලා හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා. ඉන්න හින්දාමයි ඔය තේරෙන්නේ. නේද? දැන් එයා දන්නේ මේ ඇහෙන් දකින දෙයට රැවටීමක් වෙලා කියලා. නේද? දැන් අපි දන්නවා එයා ඇහෙන් දැක්කට ඇහෙන් බල්ලෙක් වගේ පේනවා තමයි. ඒ වුණාට පේන දේ ගැන කල්පනා කරන්න ගිහින් නේද බල්ලෙක් කියලා හිතෙන් හදාගත්තේ. නේද? එතකොට හිතෙන් හදපු බව නොදන්න කමට නේද එළිය බල්ලෙක් ඉන්නවා කියලා හිතන්නේ. අනේ නොදන්න කමට හදපු බල්ලෙක්. නේද? එතකොට මෝඩකමට හදාගත්තු බල්ලෙක්. මේකට කියනවා අවිද්‍යාවෙන් කරපු සංකාරය. අවිද්‍යාවෙන් කරපු සංකාරය. දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන එකම දුකක් නේද? ඔක තමයි සංකාර දුක්ඛය කියන්නේ. කුකුලෙක් කෑ ගහනවා නේද? බල්ලෙක්. මොන පාට කුකුලෙක්ද? සුදු පාට. දැන් කොහමද අපි එහෙ කුකුලෙක් සුදු පාට කුකුලෙක් ඉන්නවා කියලා දැනගත්තේ? දැන් මේ මොහොතේ. කණෙන් සද්දේ ඇහෙනවා.
නෑ. කලින් දැක්කා.
ඒක තමයි මම අහන්නේ දැන් මේ මොහොතේ දැනගත්තේ එහෙ කුකුලෙක් ඉන්නවා කියලා. සද්දේ ඇහුණින්ද? ඇහුණ නැත්තම් දන්නේ නෑ නේද? ඈ එහෙ කුකුලෙක් ඉන්නවා ඌ කෑ ගහනවා ඒ සද්දේ මට ඇහෙනවා. එහෙම නේද හිතන්නේ? හරි. දැන් ඕතන පොඩි පරීක්ෂණයක් අපි කරමු. හරි. දැන් ඇහැට පෙනුණාද කුකුලා? නැහැ. සද්දේ ඇහුණා. සද්දේ කියන්නේ කුකුලෙක්ද?
නැහැ.
සද්දේ විතරයි.
දැන්
චිත්ත රූපයක් නැවුණා. දැන් අපි හිතුවේ චිත්ත රූපයක් ලැබුණා කියලාද අරහෙ කුකුලෙක් ඉන්නවා කියලාද? අරහෙ කුකුලෙක් ඉන්නවා ඌ කෑ ගහනවා කියලා නේද හිතුවේ? ඌ සුදු පාටයි කියලාත් කිව්වේ. නේද?
ඒ
දැක්ක දැන් දැක්කද? නෑ. නෑ මං අහන්නේ දැන් ඕක දැනගත්ත එක ඕක. දැන් ආවේ හඬ විතරනේ. ඔන්න ඔතන තමයි මං හිතන්න ගියන්නේ. දැන් එන්නේ හඬක් විතරයි. නොදැක්කයි. හඬක් විතර නේ ඔයගොල්ලෝ ඔක්කොම කිව්වනේ කුකුලෙක් කියලා.
හරි ඒ
හඬ. හඬින් තමයි. ඇහුනේ හඬ තමයි. ඒක තමයි දැන් පරීක්ෂණය. අපිට ඇහිලා තියෙන්නේ සද්දයක් විතරයි.
කලින් දැකලා
තියෙන හින්දා
පාටත්
කිව්වා. අනිත් අය පාට දන්නේ නැහැ. හැබැයි කුකුලෙක් කියලා නම් දන්නවා. කොහොමද කුකුලෙක් කියලා දන්නේ?
හඬ නිසා.
ආ ඒක තමයි මං අහන්නේ. හඬ කියන්නේ කුකුලෙක්ද?
කුකුලගේ
හඬ කියන්නේ අහලා පුරුදුයි. ඒ දැන් අහපු එකක්ද අතීතය? අතීතේ දැන් ඇඳිනගත්තේ අතීත අත්දැකීම නිසා නේද? හරි. ඔව්. එතකොට මේ මොහොතේ ඇහුනේ සද්දේ විතරයි. දැන් මේ මොහොතේ හදපු කුකුලා. ඒක තමයි. එහෙද ඉන්නේ මෙහෙද?
දැන්
දැන් දැන් හදපු කුකුලා. ඉන්නා වගේ කියලා අපි අරහෙටනේ ඇඟිල්ල දික් කරා. ඒ වුණාට ඇත්තටම හැදුවේ මනසෙන් නේද හැදුවේ? අන්න ඒ බව නොදන්න කමට තමයි අපි එළිය කුකුලෙක් ගැන කතා කරන්නේ. අර වතුරේ තිබෙන බල්ලටත් ඕක නේද උනේ? පේනා නේද? දැන් බල්ලා හරි මෝඩ බල්ලෙක් නේ රැවටිලා. අපි ඔන්න ඔය මෝඩකම දැක්කොත් සංඛාර දුක්ඛය තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට තේරුම් ගන්න මේ කියන්නේ පොඩි දෙයක් වුණාට මහා ගැඹුරක් තියෙනවා. ඕගොල්ලෝ ඇහෙන ශබ්ද ගැන කල්පනා කළොත් ඔය ශබ්ද ඇහිලා හිත දැනගන්න රූපේ ඇත්තටම එළියේ තියෙන එකක්ද හිතෙන් හදපු එකක්ද? හිතෙන් හදපු එකක් කියලා පැහැදිලි නේද? අර පෙර ඇසුර නිසලා නේද දැන් හිතෙන් හදන්නේ? හිතට පේනවා. හැබැයි අපේ මෝඩකමට අපි දන්නේ ඔය හිතෙන් හදන එකක් කියලා. අපි විශ්වාස කරන්නේම එළියේ තියෙන දේ. දැන් වතුරට එබෙන බල්ලා විශ්වාස කරන්නේම එළියේ ඉන්න බල්ලෙක් කියලා. ඒ මෝඩකම එහෙම්මම අපෙත් තියනවා නේද? ඕකට කියනවා මේ ආයතන මුලාව. ආයතන මුලාව. අපිට ආයතන කීයක් තියනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස හයක් තියෙනවා. ඔකට කියනවා සලායතන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන හයටම අපි රැවටෙනවා. ආයතන හයේ මුලාවෙන් හදපු ලෝකයකට අපි අහු වෙලා කියලා. හරි. එතකොට අන්න ඒක ටික ටික හිතට පෙන්වලා දෙන්නවා. එතකොට පේනවා දැන් වතුරේ බල්ලෙක් හැදුවා කියන්නේ දුකක් සකස් කළා. මෝඩකමටනේ දෙයක් හැදුවේ. එනා හිතන්න එළියේ කුකුලෙක් හදුවා කියන්නේ දුවක් සකස් කළා. මොකද ඇත්ත ඒක නෙමෙයි. හිතෙන් හදපු එකයි හිත දැනගත්. මේ වෙලාවේ උනේ සද්දයක් ඇහුණානේ. සද්ද කිව්වේ නැහනේ මම කුකුලා කියලා නේද? අපිනේ කුකුලෙක්ව හැදුවේ. නේද? එතකොට ඒ හදපු කුකුලා. ඔය සද්ද ඇහෙනකොට ත්‍රිවිල් එකක් හදනවානේ. නැත්තම් වාහනයක් හදනවා. කොහොමද ඒක හැදෙන්නේ කියලා පොඩ්ඩක් අනිත් පැත්තට බලන්න. හරි. ඕක පටන් ගත්තොත් ඕගලන්ට ලොකු නුවණක් එනවා. මෝඩකමට දෙයක් හැදුවා කියන්නේ ඒක සංඛාර දුක්ඛයක්. ඒක හැදුවේ මෝඩකම නිසා සමුදය අවිද්‍යාව. අවිද්‍යාව නැති වුණා නම් අපේ මෝඩකමට එළිය තිබ්බට අවිද්‍යාව නැති මනසක් නම් හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා දන්නවනම් එළියේ දේවල් පිහිටවයිද? නැහැ. වතුරේ බල්ලෝ හදන්නේ නැහැ. අපි හදන්නේ නැහැ නේ වතුරේ බල්ලෝ. ඇයි අපිට ඒ අවිද්‍යාව යෙදෙන්නේ? ඒ වගේ රහතන් වහන්සේ කියන අපේ මෝඩකමට හදන ඒවා ඒ අවිද්‍යාව නැති මනසට හැදෙන්නේ නැහැ. තේරෙනවා? හැබැයි ඔක ඉබේ වෙන්නේ නැහැ. ඔක පුරුදු කරන්න. එතකොට මේ ආයතන ගැන සිහිය නුවණ පිහිටන්න කියනවා. හරි.
ඒ කියන්නේ මේ කියන අදහසේ මුලද පරමාර්ථයේ තමන්ගේ සිත පාලනයේ සිදුවෙන්නේ.
පාලනයට වඩා අපි රැවටෙන තැන් ටික මෙන්න මෙතන රැවටුණා කියලා පෙන්නලා දෙනවා. ඇත්ත පෙන්නනවා. එතකොට මේ මාර්ගය කියන්නේ ඇත්ත පෙන්නලා දෙන. ලෝකේ පවතින ඇත්තක් තියෙනවා. අපි හදාගත්තු බොරුවක් තියෙනවා. ඒ බොරුව තමයි අපි ලෝ කරගෙන වැලෙන්නේ ගැටෙන්නේ. හරි. ඒක තමයි සංඛාර දුක්ඛය කියන්නේ. ඒක දැනෙන එකක් නෙමෙයි නුවණට පේන්නේ. දැන් බල්ලා දුකටපත් වුණා කියලා පේන්නේ අපේ නුවණටනේ. බල්ලාට කවදාවත් හිතාගන්න බෑ දුකටපත් වුණා. හරි. එතකොට මේ දහමක් අහපු මනසකට විතරයි ඕක කරන්න පුළුවන්. ඔය දේ කරන්න පටන් ගත්තොත් ඕගොල්ලෝ නිවන් මාර්ගයට වැටෙනවා. මම ඉතින් මේ බොහොම කෙටියෙන් කිව්වේ ඔයගලන්ට ටිකක් තේරුම් ගන්න පුළුවන් විදිහට. අර බර වචන දාලා වැඩක් නැහැ. මෙන්න මෙහෙම රැවටීමක් වෙලායි ලෝකයක් හදන්නේ. සලායතන මුලාවෙන්. ඕක මුලාව මුලාව බව පෙන්වන්න පටන් ගන්නවා. ඕක තමයි විදර්ශනය වෙන්නේ. ලෝකෙන් එතර වෙන මාර්ගය. හරි? එතකොට එළිය දෙයක් හැදුවා කියන්නේ දුක සකස් වුණා, ඒකේ සමුදේ මෝඩකම. මේ මෝඩකම යෙදුන්නේ නැත්නම් ඕක උපදින්නේ නැහැ. නිරෝධය උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය. දැන් බල්ලට වතුරේ බල්ලා උපදිනවා, අපිට වතුරේ බල්ලේ උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ නේද? ඒ ප්‍රඥාව නිසා නේද? ඒ හටගන්නේ නැහැ කියන්නේ නිරෝධය. එහෙනම් ඒ නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔකයි ඔය ඇත්ත මතක් කර කර දෙන්න ඕන. අර කුකුලා එළියේ නෙමෙයි මේ හිතෙන් හැදුවේ කියන එක පෙන්නලා දෙන්න ඕන. මේ මොහොතේ. අපි දැනගත්තේ හිතෙන් හදපු එක කියලා මතක් කරලා දෙන්න. එළිය නැහැ කියනවා නෙවෙයි. අපි දැනගත්තේ මේ ඇහුනේ රද්දනේ, රද්ද කියන්නේ රූප නෙමෙයි. රූප ටික හැදුවේ හිතෙන්. එහෙනම් මේ මොහොතේ දැනගත්තේ හිතෙන් හදපු රූපය. ඒක එළියේ තියෙන්න බෑ. නේද? අපේ පුරුද්දට අපි එළිය කියලා විශ්වාස කරනවා. අර බල්ලා වතුරේ ඉන්නවා කියලා විශ්වාස කරනවා. දැන් අපි ඔය ඇත්ත තේරුම් ගත්තා නම් තේරුම් ගත්ත ඇත්ත ටිකෙන් ටික හිතට පෙන්වලා දෙනවා. පැහැදිලිද? ඕක ටිකක් කරලා බලන්නකෝ. හරි. ඕක තව හොයන්න ඕන නම් මං ස්වාමීන් වහන්සේට මගේ පොත් කීපයක් දුන්නා, CD එකකුත් දුන්නා. ඒකේ සාකච්ඡා තියෙනවා ඕන නම් මේකට සම්බන්ධ බණ දේශනා ගොඩාක් තියෙනවා. ඒක කොපි කරගත්තොත් අහන්න පුළුවන්. ෆෝන් එකට දාගෙන හරි අහන්න පුළුවන්. ඈ ටිකක් ඔන්නව අහන්න පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලෝ මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නවා. නැත්තම් වෙන්නේ ඇවිල්ලා ආ මං අද සිල් ගත්තා කියලා එහෙ යනවා, මුකුත් නැහැ. ඊට වඩා වටිනවා මේ බුද්ධ දේශනාව මොකද්ද කියලා හොයන්න පුරුදු වෙන්න. එතකොට ආර්ය මාර්ගේ වඩන්න පුළුවන්. සෝවාන් මාර්ගයට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කරපු පින් වලට මොනවා හරි ප්‍රතිඵල ලැබෙයි, හැබැයි සසර යන එක නම් නවතින්නේ නැහැ. ඒකෙන් මිදෙන්න ඕන නම් බුද්ධ දේශනාව නුවණින් විමසන්න පුරුදු වෙන්න. හොඳයි. මොනවා හරි අහන්න තියෙනවද? හැමෝටම පුළුවන් මේක අවබෝධ කරගන්න. කීපු දේ තේරෙන්නේ නැත්තේ නෑ නේද? පුරුදුද? පුරුදු නැතුව මිසක් තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි කියන්නේ. ඒකට බුදුහාමුදුරුව පෙන්නනවා ඉස්සෙල්ලා මේක අහගන්න ආසේනික. දැනගත්තු දේ භාවිතා කරන්න. ඊළඟට බහුලවම භාවිතා කරන්න. භාවිතා බහුලීක. එන විදිහක්ද? මේක ඇත්ත කියලා යන්තම් හරි තේරෙනවා ඒක ප්‍රායෝගිකව හිතට තේන්නලා දෙන්න. එතකොට තමයි තව තව ඔක දකින්න දෙන්නේ. ඒකට තමයි මේ විදර්ශනය. අපි ඉන්න තැන බොරුව මොකක්ද කියලා අපි හිතට පෙන්වලා දෙනවා. පැහැදිලි නේද? මේක වඩා තේරුම් කරන්න වෙලාවක්
නැහැ. ඔව්.
දැන් අපේ සාකච්ඡා සමහරේක මාව දැකලා ඇති බෞද්ධ නාලිකාවේ නම් ඉංග්‍රීසියෙන් යන වැඩසටහනනේ මේක සිග්නල් කියන ධම්මහදේ කියලා වැඩසටහනක් නේ. ඉන්නේ මම. අද රෑ සමහර විටයි අයි නම් නිරන් දහරේ. ඔව් කියනවා. මම සබුදාම යනවා. ඒක තමයි. නෑ. ඔව්. බලන්නකෝ කවුද ඉන්නේ කියලා. මේ වගේ රූපයක්ද කිව්වේ. ඊට පස්සේ බලන්න අර බල්ලා වතුරට ඉඳලා තියවන ඉඳ වතුරේ කන්දෙක් ඉන්නවා. මාත් ඇහෙන් දැකලා අර කවුද ඉන්නවා කියලා. මතක්.
එබැවින් අපි බොහොම ගැඹුරු දේවල් මම මේ සරල කිව්වේ පටන් ගත්තොත් උඹලන්ට ලොකු ගමනක් යන්න
පුළුවන්.
හරි. ටිකක් පැහැදිලි වුණා නේද? ඒක සරලට තේරෙන්නේ නැහැ. මට දැන් ඔය අහපු එක හරියට බලන්න සාකච්ඡා කරන්න. ඒකේ යෙදෙන්නේ. හරි. මොන නම කිව්වත් තමයි මම මේ නිවන් මාර්ගේ නම් දෙන්නේ. ලෝකෙට අහු වෙන්නේ කොහොමද? ලෝකෙන් එතර වෙන්නේ කොහොමද?
ඒක
තමයි ඔබලා අභිධර්මයෙන් කතා කරන්නේ. අභිධර්මයෙන් ප්‍රශ්න තියනවා නම් අහන්න මම උත්තර දෙන්නම්. නිකන් අභිධර්මේ ගොඩ ගහගන්න එපා. වචන ගොඩක් තියෙනවා. ඔයගලන්ට තේරුම් ගන්න බැරි දේවල්
තියෙනවා.
නැතේරෙන තැන තියෙනවා නම් අහුවත් තියා දෙන්න. එහෙම නැතුව කටපාඩම් කළාට මේ ධර්ම අහුවෙන්නේ. අපි අපි මූලික චතුරාර්ය සත්‍ය විපදියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය. ඔකේ තියෙනවා පටිච්ච සමුප්පන්න බව. මේ ඇති කල්හි මේ වේ. මෝඩකම තියෙනකන් ඕ බල්ලා ඉන්නවා. මෝඩකම යෙදුන්නේ නැත්තම් මොකද ඉන්නේ? වැන් නිරෝධය. ඉමස්මින් සති ඉදන් හොති, ඉමස්මින් අසති ඉදන් නහොති. මොකද තමයි පටිච්ච සමුප්පන්න බව. සතන මං කියපු දෙකේ පටිච්ච සමුප්පාදේ තියෙනවා චතුරාර්ය සත්‍ය තියෙනවා. කරන්න කියන එක තමයි සතර සතිපට්ඨාන. කායේ කායනුපස්සී විහෙරති කියලා අහලා තියෙනවනේ. ඒක කුකුලා කියන්නේ අධ්‍යත්ත කායද්ද බහිද්දකයි. බහිද්දකයි. බහිද්දකයි සමුදය වෙන්නේ. සමුදය මොකද්ද? ආයතන මුලා. සද්දේ ඇහුණා. සද්දේට රූපේ හිතෙන් හිතුවා. ඒ බවට අපිට සිදියනවන නැහැ. අපි බාරගත්තා එළියේ ඉන්න. හිතෙන් හදපු එක හිත දැනගත්තා කියන මතක් කරගන්න. ඒක බාහික නිරෝධයක්. දැන් අපි ජීවත් වෙන්නේ දුකයි දුක්ඛ සමුදයයි. දැන් භාවනා කරනකොට සමුදය අයින් වෙනවා. ඒකට නිරෝධය. නැහ. මම පාළි වචන එක්කත් නැතුව මෙහෙම හොඳට කියන සිංහලෙන් කියාවි. මේවායි මහා තේරුම් ගන්න බැරි දේවල් නෙවෙයි. ඔන්න පාවිච්චි කරගෙන අහන්න ඒක මොකක්ද කියලා ඔන්නම් මෙහෙම නම් දෙන්නම්. අන්තිමට ඔතෙන් තියෙන්නේ. මේකට බය වෙන්න එපා වේද? අප ගැඹුරේ එහෙම කියලා. කරන්න පටන් ගන්න. පටන් ගන්නේ කොහමද? ඔය ඇහෙන වද්දවලට පොඩ්ඩක් මතක් කරන්න. ඔය එළියේ තියෙන දේ අද දැනගත්තා ඉතින් හදිස්සියට. ඇහුනේ වද්දයක් විතරයි. රූප ටික හැදුවේ හිතෙන්. හිතෙන් හැදුවේ කොහමද? අර පෙර අද්දටින් එක ඇදලා ගත්තා. පෙර ඇසුර ඇදලා ගත්තා. ඒක අතීත අධ්‍යක්ෂකුව දැන් තියෙනවා අතීත ඉවිලද හෙල් අතීතේ ඉවර බව දන්නේ අතීතෙන් දෙයක් ගත්තා කියලා දන්නේ ඒක එළියේ තියෙනවා කියලා අපි මුලා වැඩි නේ මොන ඔය ටික ටිකක් ආයි ආයි ඔකොල්ලෝ ඔකොල්ලෝ බාරච්චා කරලා බලන්න ටිකක් පුදුමයි කලොත් මේ ධර්ම දකින්න පුළුවන් වෙයි. ධර්ම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. හරි. එතනින් මම නවත් වෙනවා. ඔතන ටිකක් කියනවා. මේ අහලි නැහි කිය වෙලාවෙත් ඔයගොල්ලන්ගේ හොඳට බැලුවොත් හොඳ සීලයක් වැටුණා නේද? අහගෙන හිටියා කියන්නේ සමාධියක් තිබු. ඕක ගැන හිතනවා මෙහෙ කරනවා කියන්නේ ප්‍රඥාව වැඩෙන. ඒක තේරුම් ගන්න සීල සමාධි ප්‍රඥා වැඩෙන මහා නිසංස කුසල ගොඩාක් රැස් වුණා ওই පොඩි කාලයක් තුන. දාන දීලා ওই වැඩේ කරගන්න අමාරු. සීල සමාධි ප්‍රඥා වැඩෙන එක තමයි මහා නිසංස කුසල. ඒකද ඒවා නිවන් දකින්නකම උපකාරී. සතුට වෙන්න පුළුවන් ඉන් ගොඩාක් ප්‍රස් කරගත්තා මේ පොඩි වෙලාවට. ඉන් ප්‍රස් කරගත්තු වෙලාවේ අපිට පුළුවන් ඉන් අනුමෝදන් කරන්න ඉන් කැමති දෙවියන් වහන්සේලා මේක අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙත්වා දිවි සිදු වැඩි දින කරගන්නවා උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු වාසනා. ඒ සතුටටපත් වෙන දෙවියන් වහන්සේලා අපවත් අපේ කෞලල සම්මා ආරක්ෂා කරන සේපයන් කිසි කරදරයක් දුකක් බාධකයක් නරකක් අපලෙත් කරගෙන යෙදෙන්න. ඔබේ මන කරදරින් තියනවා නම් ඒ සමගින් අප සර්වම ආරක්ෂා කරන සේපා දෙවියන්ට තින් අනුමෝදන් කරමු. ආකාසක්කා දුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරන්තු ලෝක සාසනං ආකාසක්කා දුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරන්තු දේසනං ආකාසක්කා දුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරන්තු මන්තරං සාදු 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 සාදු